ඊළඟට කරු අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10යි.
ස්තුතියි. මුලාසරාඩුවට මන්ත්‍රීතුමනි, මෙතුමාලාගේ මේ කතා අහද්දී අපිට හිතෙන්නේ මේ එතුමාලාගේ කාලේ එතුමාලා මේ සිල් අරන් තමයි රට පාලනය කරලා තියෙන්නේ. කිසියම් වංචාවක් දූෂණයක් වෙලා නැහැ වගේ තමයි කතා කරන්නේ. ඒ කාලේ එතුමාලා පාලනය කරන කාලේ මේ රට ස්වයංපෝෂිත වෙලා කිසියම් ප්‍රශ්නයක් නැතුව කිසියම් හොරකමක් නැතුව කෙරුවා වගේ තමයි කතා කරන්නේ. දැන් අපි මේ අද කතා කරන විවාදයක් ඇති වෙලා තියෙන්නේ ඔවුන්ගේ කාලේ කරපු අන්ත දූෂිත ගණදෙනුවක් නිසා. ශ්‍රී ලංකන් ගුවන් සේවා ආයතනයේ ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීම, නව ගුවන් යානා ලබා ගැනීම සඳහා තිබුණු ගණදෙනුවක් නිසා තමයි මේ අද විවාදය ඇවිල්ලා තියෙන්නේ. මේ විවාදය අද මෙහෙම කරන්න හම්බෙන්නේ නැහැ. නැත්තම් මෙම අන්ත දූෂිත ගණදෙනුව මේ රටේ ජනතාවට දැනගන්න වෙන්නේ නැහැ. එදා 2015 අපේ රජයේ බලයට පත් වුණේ නැත්තම් මේ ගුවන් යානා ගණදෙනුව, විශේෂයෙන්ම ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීමේ ගණදෙනුව 2013 වසරේ ආරම්භ වෙන අවස්ථාවේ ඒවකට වෙන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝටි 10,000කට වැඩිය අලාභයක් ලැබලා තිබුණා. කෝටි 10,000කට වැඩිය. ඉතින් කෝටි 10,000කට වැඩිය අලාභයක් ලැබෙන ආයතනයක ගුවන් යානා ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළ සකස් කිරීද්දී ඒකෙන් කොමිස් ගහන්න පුළුවන් ද මේ රටේ හිතපපුවක් තියෙන පුද්ගලයෙකුට කෝටි 10,000කට වඩා පාඩු ලබන ආයතනයක. හැබැයි දැන් ඒක වෙලා තියෙනවා. අපි මේක 2016 කෝප් කමිටුවේ මේ පිළිබඳ සාකච්ඡා කළා. සාකච්ඡා කරලා මේ පිළිබඳ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වැඩපිළිවෙළ ඔක්කොම සකස් කරලා තිබුණා. ඒ නිසා සමහර පුද්ගලයන්ගේ ගුවන් ගමන් තහනම් කරලා තිබුණා. ඔවුන්ගේ ගුවන් බලපත්‍රය අධිකරණයට අරන් තිබුණා. මේ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට අරන් යන්න. නමුත් රටේ වාසනාවට මෙය ඒත් පිටරටවල් සමාගමක් දෙකක් අතර තියෙන ප්‍රශ්නයක් නිසා ඉංගලන්තයේ අධිකරණයකින් මේ පිළිබඳ එළියට ආවා. මෙම ගණදෙනුව ඩොලර් බිලියන 2කට වඩා අධික ගණදෙනුවක්. ඒ කියන්නේ කෝටි 35,000කට වඩා අධික ගණදෙනුවක්. මේ ගණදෙනුවේදී ඔවුන්ට හිමියේ දෙන්න බලාපොරොත්තු වෙලා තියෙන කොමිස් මුදල ඩොලර් මිලියන 16.84ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෝටි 300කට ආසන්න මුදලක්. මේ ගිවිසුමේදී විශේෂයෙන්ම කෝප් කමිටු සමාජිකෙක් විදිහට මම කියනවා මේ සඳහා ඔවුන් ඉදිරිපත් වීම සඳහා මේ උපදේශ සේවා ලබා ගැනීමේදී ගත්ත ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම වැරදි කියලා කෝප් කමිටුවේදී අපිට අනාවරණය වුණා. ඒ නිසා මම මේ කෝප් කමිටුව සඳහා කමිටුවට ඉදිරිපත් කරලා තියෙන වාර්තාව මම සමහර කොටස් හැන්ඩ්සාඩ් ගත කරනවා රටේ ජනතාවට ඉදිරියේ දැනගන්න. මේ අන්ත දූෂිත ගණදෙනුවේදී උපදේශන සේවා ලබා ගැනීමේදී ඔවුන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ රටේ ජනතාවට ඉදිරියේදී දැන ගැනීම සඳහා විශේෂයෙන්ම මෙම ගුවන් යානා මිලදී ගැනීමේදී ඒ ගිවිසුම අත්සන් කිරීමේදී ඔවුන්ට ඩොලර් මිලියන 2ක මුදලක් ලැබිලා තියෙනවා. ඒ ඩොලර් මිලියන 2 කවුරුත් හැම එක්කම මෙතන කතා කළා. ඒක බ්‍රූනායි සමාගමකට ගිහිල්ලා ලංකාවේ මේ කපිල චන්සේනගේ බිරිඳට අයිති සමාගමක රටේ සිංගප්පූරුවේ දියාපංචිකර සමාගමකට ගිහිල්ලා එතනින් මුදල් කපිල චන්සේන මැතිතුමාගේ ඕස්ට්‍රේලියාවේ ගිණුමට ගිහිල්ලා ඒ ගිණුමෙන් ලංකාවේ 4 දෙනෙකුට ඇවිල්ලා තියෙනවා. ඒ ආවේ කාටද කියලා නංග වලින් කිව්වා. මරික්කාර මන්තුමත් කිව්වා, අපි අජිත් පී මන්තුමත් කිව්වා. ඉතින් මේ පිළිබඳ දැන් පරීක්ෂණ පවත්වන්න ඕනේ. කාටද මේ සල්ලි ආවේ? ලංකාවේ ඇවිල්ලා තියෙන දේශපාලඥයෝ කවුද? ඉදිරියේදී රටේ ජනතාව දැනගන්න ඕනේ. මම හිතන්නේ ඒක අනිවාර්යයෙන්ම ඉස්සරහදී එළිවෙයි. මේ ගනුදෙනුවේදී කාටද සල්ලි ආවේ? මේ රටේ ආපු දේශපාලඥයෝ කවුද කියලා. ඒ වගේම මේ ගුවන් යානා හදද්දී ගුවන් යානා වල VIP කිට්, ඒ කියන්නේ රටේ ප්‍රධාන පුද්ගලයන්ට යන්න, නාන්න, නිදාගන්න ඒවට අවශ්‍ය VIP කිට් එකකුත් හදන්න ඒ අනුමැතිය අරන් ඒකට ලබා දීලා තියෙනවා හදන්න. ඒකට වියදම ඩොලර් මිලියන 15ක්. ඩොලර් මිලියන 15ක් කියන්නේ කෝටි 200කට වැඩි මුදලක් ඒ VIP කිට් එක. ඉතින් මෙවැනි දේවල් සමා ඒගොල්ල බලාපොරොත්තු වෙලා තියෙන. හැබැයි රටේ වාසනාවට අපේ රජය විසින් ඒක නවත්තන්න ලැබුවා. හැබැයි නවත්තන්නදිත් මේක තිබුණා එක යානයක් වෙනුවෙන් ඩොලර් මිලියන 20ක් ගෙවන්න ඕනේ. මේ ගිවිසුම අවලංග කරන ක්‍රමයක් තිබුණේ නැහැ. නමුත් එක ස්ථානයක දියලා තියෙන ඩොලර් මිලියන 20ක් මේ ගිවිසුම අවසන් කිරීමේදී එක ගුවන් යානයක් වෙනුවෙන් ගෙවන්න ඕනේ කියලා. ඉතින් විශාල මුදලක්. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ මෙවැනි ගිවිසුම් වලට පැමිණියේ කෙසේද කියන එක ඔයාලා ඒ එවැනි පැමිණි සියලු දෙනාටම දඬුවම් කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න ඕනේ. මොකද ගුවන් සමාගමේ සභාපතිවරයා නොදැන මේ සිදුවෙන්න බෑ. මේ ගුවන් සමාගමේ සභාපතිවරයා හිටපු ජනාධිපති වර්තමාන ඇගමැතිතුමාගේ බිරිඳගේ සහෝදරයා. ඒවගේම මුදල් ඇමතිවර වශයෙන් මුදල් ඇමති ඒවකට හිටිය ජනාධිපතිවර මහින්ද රාජපක්ෂ මැතුම එතුමා නොදැන මේ කරන්න බෑ. එනිසා මේවට සම්බන්ධ ජාලයක් තියෙනවා. මේ ජාලය කවුද කියලා රටේ ජනතාවට ඉදිරිපත් කරන්න ඕනේ. විශේෂයෙන්ම මෙම ගිවිසුමට එළබෙන වෙට විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම මංකුව කෝටි 10,000කට වැඩිය අලාභයි කියලා. විශේෂයෙන්ම මේ අවස්ථාව වෙන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එක් සේවකයෙක් වෙනුවෙන් පාඩුව එක් සේවකයෙක් වෙනුවෙන් පාඩුවක් තිබුණා රුපියල් 49,26,777ක වාර්ෂික අලාභයක් එක සේවකයෙක් වෙනුවෙන්. 2011 වසරේදී එක් සේවකයෙක් වෙනුවෙන් පාඩුව තිබුණේ රුපියල් 93,121ක්. 2011 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එක් සේවකයෙක් වෙනුවෙන් පාඩුවක් තිබුණා වාර්ෂිකව රුපියල් 93,121ක්. නමුත් 2014 වෙද්දී රුපියල් 49,26,777ක් එක් සේවකයෙක් වෙනුවෙන් වාර්ෂිකයකට පාඩුවයි ගුවන් සමාගම. ඒවන් තියෙද්දි තමයි මෙවැනි ගිවිසුමකට එළඹුණේ. ඒ වගේම 2011 වසරේ සේවකයෝ 4,098යි හිටියේ. 2014 වෙද්දී සේවක සංඛ්‍යාව 6,987ක් වෙලා නව සේවකව 2,889 දෙනෙක් මේ අවුරුදු දෙක තුන තුළ ඔවුන් තිබුණ අලුතෙන් සේවකෙත් ආරම්භ තිබුණා. ඒ නිසා එක ගුවන් යානයක් වෙනුවෙන් 2011 වසරේ 254ක් සේවකව හිටියා. එය 2014 වෙද්දී 333 දෙනෙක් බවට පත් වෙලා තිබුණා. 2011 වසරේ පාඩුව තිබුණේ කෝටි 393යි. නමුත් 2014 වෙද්දී ඒ පාඩුව කෝටි 2,880 දක්වා වැඩි වෙලා තිබුණා. ඉතින් මේ අවුරුදු දෙක තුන ඇතුළත මෙවැනි විශාල පාඩුවක් ලබද්දී හැබැයි මෙහෙම වෙලා තියෙද්දිත් මෙවැනි ගිවිසුමකට මෙවැනි විතා මේ රටට අහිතකර ගිවිසුමකට පැමිණියේ කෙසේද කියන එක විශේෂයෙන්ම අපි මේ පිළිබඳ සොයන්න ඕනේ. මේ පිළිබඳ ඉදිරියේදී ඒ වැඩ කටයුතු කරලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග අරන් මේ ඒ සම්බන්ධ සියලුම අයට දඬුවම් දීම අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා මම මේ අවස්ථාවේදී කියනවා. ඒ වගේම මේ අද
කරුමන්තුතුමනේ තව විනාඩි 3ක් තියෙනවා.
අද කතා වුණා අපේ පරිපූර්ණ ඇස්තමේන්තුවක් ගැන. අපේ පසුගිය අපේ රජය මේ වසරේ 2020 වසරේ පළවෙනි මාස 4 සඳහා අපි මුදල් වෙන් කරලා තිබුණා සෑම දේම සෑම අමාත්‍යාංශයකට මුදල් වෙන් කරලා තිබුණා. ණය සීමාව බිලියන 721ක් කෝටි 72,100ක ණය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කරලා තිබුණා මේ 2020 ජනවාරි සිට අප්‍රේල් 30 දක්වා. ඒතර ඒ අප්‍රේල් 30 දක්වා අවශ්‍ය බිල්පත් ගෙවන්න ඒ අමාත්‍යාංශවල අවශ්‍ය පුනරාවර්තන වියදම් මූලධන වියදම් සඳහා අවශ්‍ය ඒ සියල්ලම අපි එදා පාර්ලිමේන්තුවේ අනුමත කරගත්තා. එහෙම අනුමත කරලා තියෙද්දි තමයි දැන් මේ ජනාධිපති වෙන්න පස්සේ මේ රජයේ බලයට පත් වුණේ. මේ රජයේ බලයට පත් වීමෙන් පසුව මේ රටේ ආදායම සීග්ලස් අඩුවීම තුළ දැන් රජයට එදිනෙදා වියදම් පියව ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ අද මෙතුමලා ඔය පරිපූර්ණ ගැස්තමේන්තුවක් ගෙනාවේ. ලංකා ඉතිහාසයේ එවැනි පරිපූර්ණ ගැස්තමේන්තු ගෙවපු අවස්ථාවක් තිබිලා නැහැ. මොකද වසර සම්පූර්ණ අයවැයක් නැති අවස්ථාවක. අයවැයක් නැති අවස්ථාවක වර්ෂයකටම අයවැයක් නැති අවස්ථාවේදී පරිපූර්ණ ගැස්තමේන්තු ගෙනල්ලා තිබිලා නැහැ. නමුත් මෙවර ඒ පරිපූර්ණ ගැස්තමේන්තුවේ අපි කැමති වුණා අපේ විපක්ෂ නායකතුමා කිව්වා ඒ අවස්ථාවේදී සංවර්ධන වැඩ කටයුතුවලට අපි කිසිම අවහිරයක් කරන්නේ නැහැ. අපි සම්පූර්ණ සහය දෙනවා. නමුත් මේ ණය සීමාව වැඩි කිරීමට අපි කැමති වෙන්නේ නැහැ. මොකද හැම වෙලාවෙම මෙවුන් කිව්වේ අපි ණය ගත්තා වැඩි කියලා. අපි ණය ගත්තා අපේ රජය පසුගිය 2015 සිට තිබුණු රජය ණය ඉතා විශාල ලෙස ණය ගත්තා කියලා. ඕන්න අද ඇවිල්ලා කියන්න පටන් ගත්තේ මොකද්ද? අපි කෝටි 72,100ක 2020 දක්වා 20 අප්‍රේල් දක්වා ණය ගන්න ණය සීමාව අනුමත කරලා තියෙද්දි තවත් කෝටි 35,000ක් පමණ ණය ගන්න ඔවුන් අද පාර්ලිමේන්තුවෙන් අවසර ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. ඇයි මේ ණය ගන්නෙ? එහෙම අවශ්‍ය මොකද? අපි මුදල් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන් මම කියන්න ඕනේ ගම්පෙල්ලිය සඳහා අවශ්‍ය සියලුම බිල්පත් ගෙවන්න මුදල් වෙන් කරලා තිබුණා. ඒ වගේම වෛද්‍ය පහසුකම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් වෙන් කරලා තිබුණා. අධ්‍යාපන අමාත්‍යාංශයට මුදල් වෙන් කරලා තිබුණා. මහාමාර්ග අමාත්‍යාංශයට අවශ්‍ය මුදල් වෙන් කරලා තිබුණා. ඒ මාස 4ට අවශ්‍ය මුදල් වෙන් කරලා තියෙද්දි නැවත ණය සීමා වැඩි කිරීමන මුදල් ඉල්ලීම මම හිතන්නේ මම නැවත මේ රටේ ජනතාව තවත් නායකවරයෙකු බවට පත් කරන තියෙන අවස්ථාවක්. ඒ නිසා අපේ මේගොල්ල එකම වැරදි කළමනාකරණය තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. වැරදි කළමනාකරණය. මොකද මේ විශේෂයෙන්ම බදු සහන දීම පාර්ලිමේන්තුවේ අනුමත කරගත්තේ නැහැ. පාර්ලිමේන්තුවේ අනුමත කරගත්තේ නැති නිසා මේක ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. ක්‍රියාත්මක කරන්න බැරි වීම නිසා සමහර තාම බදු ලැබීම ඉතා අඩු වෙලා තියෙනවා. මේ මාස කීපයක් ජනවාරි මාසේ සාමාන්‍යයෙන් ලැබෙන බදු ප්‍රමාණය කෝටි 6500ක් 7000ක් වරම තමයි අපිට සාමාන්‍ය වසරකට ලැබෙන්නේ සෑම වසරකම බලපුවා. මේක කෝටි 4000කට පමණ අඩු වෙලා තියෙනවා. ඉතින් මේවැනි තත්ත්වයක් තුළ එදිනෙදා වියදම් පියවා ගැනීමට මේ රජයට අපහසුතාවයක් පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම සීමාවෙන් තොරව ණය ගන්න. මොකද පාර්ලිමේන්තුව අනුමත නොකර ණය ගන්න බෑ. සෑම වසරකම අපි අයවැය ඉදිරිපත් කරද්දී ඉදිරි වර්ෂය සඳහා ණය සීමාවක් තියෙනවා. ඒ ණය සීමාව තුළ අපි මේ ඉතිහාසයේ පාර්ලිමේන්තු ඉතිහාසයේ සෑම වාරම ණය සීමාව තුළ අපි ඉඳලා තියෙනවා. එක්කෝ ණය සීමාවට අඩුවෙන් අපි ණය
අරගෙන ඉතින් කාල අවසානයි.
වැඩියෙන් කොහොමවත් ණය ගන්න බෑ. ඒ නිසා අද ජනතාවට වැරදි අර්ථකථනයක් දෙන්න බ හදනවා. අපි ඒ උන් අද ඉදිරිපත් කළෙත් නෑ මේ පරිපූර්ණ කැස්තමෙන්තුරේ තිබුණ ඒ මේ සංශෝධන. එහෙම ඉදිරිපත් කළා නම් අපිට දැනගන්න පුළුවන් එතකොට එහෙම ඉදිරිපත් කරන්නේ නැතුව ඇයි මේකට විරුද්ධ වෙන්නේ මෙහෙම මෙහෙම කියලා රටේ ජනතාව එක එක විදිහට බොරු දේවල් කියලා රවට්ටන තත්ත්වයක් තියෙන නිසා විශේෂයෙන්ම අපේ
විපක්ෂනායකතුමා
කිව්වා සංවර්ධනයට කිසිම විරුද්ධයක් වෙන්නේ නැහැ. සංවර්ධනයට නිතර අවශ්‍ය මුදල් දීලා හැබැයි ණය සීමා වැඩි කිරීමට තමයි අපි විරුද්ධ වෙන්නේ. ඒ නිසා තමයි අපි මේ සඳහා විරෝධය ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම මම නැවත වරක් කියනවා මේ ශ්‍රී ලංකන් ගුවන් සේවාවට ඒ සමාගමේ තියෙන
දූෂිත
වංචා සඳහා විශේෂයෙන්ම අලුතෙන්
සුදී මන්දතුමනි
අධිකරණය තුලින් සියලු දෙනාටම නඩුපවර
අවශ්‍ය
දඬුවම් ලබා දෙන්න කියලා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
ගරු අජිත් මානපෙරම ඔබතුමාට විනාඩි 7යි.
සුති ගරු මුලසිරිලු මන්ත්‍රීතුමනි, ඇත්තම අද විවාදය කල්තබින් විවාදයේ ක්‍රියාත්මක වෙන්නේ පංස ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන එයාබස් සිය අතරමැදියන් යොදවමින් ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය සහ ගානා යන රටවල් වල ගුවන් යානා කොන්ත්‍රාත් ලබා ගැනීමේ අරමුණින් අල්ලස් ලබා දුන් බවට චෝදනා එල්ලවීමෙන් අනතුරුව ඒ චෝදනා සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යාලය ප්‍රංශය සහ ඇමරිකාවේ එක්සත් ජනපදයේ සිව් වසරක් පුරා ඒකාබද්ධව කරපු පරීක්ෂණයක් අධිකරණ පද්ධතිය වෙච්චි ගඩු විභාගයක් මේ මුල් කරගෙන ශ්‍රී ලංකාවත් අල්ලස් දුන්නා කියන ඔප්පු වීම තුළ තමයි මේ කපිල චන්ද්‍රසේන මැතිතුමා ඒ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී ලංකන් එකේ අද අත්අඩංගුවට අරගන්න ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. නමුත් මේක ශ්‍රී ලංකාවේ අපේ ආණ්ඩුව කාලෙත් අපිත් මේක මේ පිළිබඳ චෝදනාව අරගෙන ඔහුගේ පාස්පෝර්ට් පවා තහනම් කළා. කපිල චන්ද්‍රසේන මහත්මයාගත් ඔහුගේ බිරිඳගෙත් රට යෑමේ යෑම නවත්තලා ඒ පාස්පෝර්ට් තහනම කළා. යම් අධිකරණ ක්‍රියාමාර්ගුත් කටයුතු කරමින් පවතිනවා. නමුත් අපේ රජයේ තීන්දුව දෙන්න ඉස්සෙල්ලා අපේ අධිකරණයේ තීන්දුව දෙන්න ඉස්සෙල්ලා මේ තීන්දුව එක්සත් රාජධානියෙන් දීපු හිඳ තමයි අද මේ තත්ත්වයේ එළඹුණේ. නමුත් අපි එදා අපේ රජයේ තියදී එක්සත් ජාතිපක්ෂ රජයේ තියදී පාස්පෝර්ට් තහනම කරපු හිඳ අපේ අධිකරණය තුලින් ඔහු නැත්තම් ලංකාවේ ඉන්නේ නැහැ. ලංකාවේ නැති වෙනවා. හැබැයි අපි දකිනවා මේ කාලේ වෙනකොට ගිය කාලේ කරපු හොරකම් කරපු හොරු ඔක්කොම දැන් ලංකාවට එන්න පටන් ගන්නවා. මේ ළඟදී උද්‍යංග වීරතුංග මහත්මගෙන් බලන්න කෙනෙක් ඇහුවලු ඇයි මේ ආවේ ලංකාවට? දැන් ඉතින් මේ කාලේ අපිට එන්න තියෙන කාලේනේ. මොකද අපේ නඩු ඔක්කොම නිදහස් වෙනවා ආවට පස්සේ. ඒකින්ද මේවල අපිට තියෙන ප්‍රශ්නේ මහ ලොකුවට කෑ ගැහුවට අන්තිමට මේවල උත්තර මොනවද වෙන්නේ? උත්තර මොනවද වෙන්නේ? රටේ ජනතාව රවට්ටන හැටි තමයි අපි විශේෂයෙන් දැක්කේ. ඒ හින්දා අපි දැක්කා දැන් මේගොල්ලන්ට කියන්න පුළුවන් නම් පහුගිය තව ටික දවසකින් කියයි දන්නේ නැහැ. ඕක එක්සත් රාජධානියේ නඩු විභාගයක්නේ. ඕක අපි පිළිගන්නේ නැහැ කියලා කතාවත් කියයි. මොකද අපි දන්නවා දැන් මහා ලොකුවට පහුගිය කාලේ බැංකු මංකොල්ලේ ගැන කතා කළා. බැංකු මංකොල්ලේ ගැන කතා කරපුවාම අපේ කාලේ තමයි බැංකු මංකොල්ලේ නතර වුණේ. පළමුව රාසනේ රුඩ මන්ත්‍රීතුමනි. අපි මේක විනිවිද භාවයක් තුළ හොයන්න පටන් ගත්තා. ඒ සල්ලි හෝල්ඩ් කරා. ජනාධිපති කොමිෂන් දැම්මා. කෝප් කමිටුව ඒ ගැන විමර්ශනය කළා. ඊට පස්සේ තමයි ව්‍යවහාරික වාර්තාව ගේන්න ඕනි කියලා නියෝගයක් කළේ. මේ කටයුතු කරගෙන ඇවිදින්න අපි මේ ආයි හොරකමක් නොවෙන්න පුළුවන් විදිහට හැදුවා. නමුත් මේගොල්ලන්ගේ කාලේ මේ රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක වෙද්දී මිලියන 10470ක් හොරකම් කළා. අර වගේ දහ ගුණයක් හොරකම් කරලා. හැබැයි දැන් කියනවා ව්‍යවහාරික වාර්තාව වැරදි කියලා. ව්‍යවහාරික වාර්තාව පිළිගන්න බෑයි කියනවා. ඒතර මේක හොරු අල්ලනවා කියන කතාව නෙමෙයි යන්නේ. මේ හොරකම් කළා කියන එක පිළිගන්නේ නැහැ. නමුත් අපේ ආණ්ඩුව තියෙද්දිත් අපි පත් කරපු නිලධාරී හොරකම් කරා කියලා කතාවක් එනකොට අපි පිළිගන්නවා නොපිළිගන්නවා වෙන කතාවක්. අපි ඒ ගැන පරීක්ෂණ ආරම්භ කළා. අපි ඒ ගැන කරන්න ඕනේ සියලු කටයුතු කළා විනිවිද භාවයක් තුල. නමුත් දැන් මේ වාර්තාව තුලින් මිලියන 10470ක් අපි කතා කළේ මිලියන 689ක් ගැන අපේ කාලේ වෙච්ච වංචාව. නමුත් පහුගිය කාලේ වෙච්ච මිලියන 10470 ගැන දැන් කිනා පිළිගන්න බෑ කියලා. නමුත් ඇයි පිළිගන්න බැරි? මේ ජනතාවගේ සල්ලි මේක අධිකරණයට යොමු කරන්න, මේක හොද හොද මඩේ දාන්න එපා, මේක පාර්ලිමේන්තුවට මේ ව්‍යවහාරික වාර්තාව ගේන එක වළක්වන්න දන්න කටයුතු ඔක්කොම කළා. ගරු කතානායකතුමා නිර්භීතව ඉදිරිපත් කළා තමයි මේක පාර්ලිමේන්තුව ඉදිරිපත් කළේ. අපිට කතා කරන්න අපිට පරිශීලනය කරන්න අවස්ථාවක් හම්බුනේ ඒකයි. එහෙනම් මම කියනවා කරුණා කරලා දැන් පහුගිය කාලේ රාජපක්ෂ ආණ්ඩුව කරපු දඬ ආයි ඇවිදಿಲ್ಲ. මේ මාස 3 තුල පේන්නේ රාජපක්ෂ ආණ්ඩුව පරණ පුරුද්දටම අර ජනතාව එදා ගෙදර යවපු එකම අර නංගිව පෙන්නලා අක්කව අක්කව ගත්තා වගේ වැඩක් වෙලා තියෙනවා. නැවතත් ආයි රාජපක්ෂ ආණ්ඩුව ඇවිදිලා පරණ කරපු විදිහටම වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. ගරු මුලාසනේ රුඩ මන්ත්‍රීතුමනි, අපි දන්නවා මේ ජනතාව මුලා කිරීමට දක්ෂ උපං අපංකම් තියෙන කට්ටියක් තමයි රාජපක්ෂ ආණ්ඩුව. මාධ්‍ය සියල්ලම අල්ල ගන්නවා, ජනතාවට බොරු කියනවා. ඉදිරියට පෙන්නන දේ මූලට පේන දේ නෙමෙයි. ඇතුලෙන් කරන්නේ මේ රටේ සල්ලි වංචා කරනවා, ජනතාව මර්ධනය කරනවා, උද්ඝෝෂකයෝ මර්ධනය කරනවා, මරනවා. ඒ තත්ත්වය අර මල්වට්ටිය
පුද කරනකොට
යටි තුනක් ඉන්නවා වගේ. හොඳයි. ඒ වගේම මම කියනවා රාජ්‍ය නිලධාරීත් මේ වගේ රවට්ටලා බලයට අර ඇවිදිලා දැන් මොනවද කරන්නේ? චක්‍ර ලේඛන වර්තමානයේ වෙනකොට ආණ්ඩුවට උත්තර කියන්න කියනවා. චක්‍ර ලේඛනේ උල්ලංඝනය කරමින් වදුරඹ මහ විද්‍යාලයේ විදුහල්පතිට තර්ජනය කරන චක්‍රලේඛනින් පිටි ළමයි ගන්න කියලා තර්ජනය කර තත්ත්වය රාජ්‍ය නිලධාරීන් අතරේ ඒ වගේ අපහසුතාවයට පත් කර තිනවා. හලාවත දැදුරුවේ වැලිජාවරම් කාරෙන්ට ගම්මු විරුද්ධලා කෑ ගහද්දි ඒ සඳහා වැටලීම් කරන්න යනකොට දේශපාලඥයෝ ඇවිදිලා අද ඩිපෙන්ඩර් වලින් ඇවිදිලා ඒ අයව නිදහස් කරගෙන ඒ රාජ්‍ය නිලධාරීන් මර්ධනය කරන තත්ත්වයට අද පත් වෙලා තිනවා මේ රට. දඹුල්ල ප්‍රදේශයේ බල දමුල්ල ප්‍රාදේශීයකම් බල ප්‍රදේශයේ වැවල රජයේ රක්ෂිතේ කුරුටියා ප්‍රදේශයේ ඇතුලේ රජයේ රක්ෂිතේ ඇතුලේ දමුල්ලේ කිලෝමීටර් දෙකක් දිග පාරක් රක්ෂිතේ මැද්දෙන් කපනවා. කිලෝමීටර් දෙකක් ගස් ටික ඔක්කොම ඔය යනවාද කියලා හොයාගන්න බෑ. රක්ෂිතේ විනාශ කරනවා. නමුත් මේකදී රාජ්‍ය නිලධාරීන් ගිහිලා හත් දෙනෙක් අත්අඩංගුවට ගත්තා. බැකෝ යන්ත්‍රයක් අත්අඩංගුවට ගත්තා. ඩිපෙන්ඩර් වලින් ආපු ඒ පැත්තේ දේශපාලඥයෝ දේශපාලනේ පාර්ලිමේන්තුවක් නියෝජනය කරන දෙන්නෙක් ඇවිත් තියෙනවා. ආණ්ඩු පක්ෂය ඇවිදිලා මේ සෙනක බලෙන් මුදහාරගෙන වාහන බලෙන් බලහත්කාරයෙන් අරගෙන අර රාජ්‍ය නිලධාරීන් පළවා හැරලා තියෙනවා. ඒ වගේම මඩු රක්ෂිතේ කුට්ටමනී බේස් ප්‍රදේශයේ ලක්ෂ 4කට ආසන්න වටිනා බුරුත වගේක් අත්අඩංගුවට ගන්නකොට ඒ අත්අඩංගුවට ගත්ත වාහන ඒ කැලෑ හොරු ටික නිදහස් කරන්න කියලා අදේ නිලධාරීන් අසරණ කරලා තියෙනවා. ඒ නිලධාරීන්ගේ ක්‍රියාත්මක භාවය. ඒ වගේ තමයි ඇල්පිටිය බෙරළිය මූකලානේ ලක්ෂිතේ බෙරළිය රක්ෂිතේ අනවසර පදිංචිකරුවන් ඉවත් කරන්න ගිය වන සංරක්ෂණ නිලධාරීන්ට අද කියලා තියෙනවා වනය පොඩි කරලා නැවත ගැසට්ටේ ගහන්න අර අනවසර පදිංචිකාරයෝ ටික එළියට පදිංචි වෙලා ඉන්න අරින්න කියලා. ඒ වගේ තත්ත්වයක රාජ්‍ය නිලධාරීන් අද අසරණ කරලා තියෙනවා. ගම්පහ ප්‍රදේශෙත් එහෙමයි. මීතිරිගල රක්ෂිතේ ඉඩම් අක්කර 107ක් ගැසට් එකෙන් ඉවත් කරන්න අද ලෑස්ති කරනවා. රාජ්‍ය නිලධාරීන් එපා කියද්දි ඒ අඩම් තෙට්ටම් කරනවා. අපි දැක්කා දේවාන ජයතිලක මහත්මිය ගම්පහ දිස්ත්‍රික් වන නිලධාරීතුමියට එදා මීගමුවේ දූපතේ තියෙන කඩොලාන ශාක ඉවත් කරලා ක්‍රීඩා පිටියක් හදන්න ගියාම දේශපාලකයෝ කොහොමද කතා කරේ කියලා. නමුත් මාධ්‍ය වලින් සමාජ මාධ්‍ය වලට පින් සිද්ධ වෙන්න මේක රටට හෙළිදරව් වුණාම දේශපාලකයෝ ටික මේ ආණ්ඩු පක්ෂයෙන් නියෝජනය කරන දේශපාලකයෝ ටික හීලා වුණා. හීලා වෙලා විවිධ ප්‍රකාශ කර අපිත් එයාගේ පැත්තේ ඉන්නේ, ජනාධිපතිතුමත් කියනවා එයාගේ පැත්තේ ඉන්නේ කියලා. නමුත් අද වෙනකොට ඒ කාන්තාවට ඒ නිලධාරීතුමියට සම්පූර්ණ තර්ජන එල්ල වෙලා ගම්පහ
දිස්ත්‍රික්කයේ
මාරු කරන්න උත්සාහ කරලා තියෙනවා.
ස්තුතියි.
ඔය විනාඩියයි. අනුරාධපුරයේ ඔරුගලයාය රක්ෂිතේ අක්කර 200ක් කපලා දාලා මොකද කැපුවේ කියලා හෙවම මේකේ ඉන්න අලි ගමට හානි කරනවා කියලා තමයි උත්තරේ. ගමට හානි කරනවා අලි, ඒ හින්දා රක්ෂිතේ ගස් ටික කපලා දැම්ම අක්කර 200ක් කියලා. ඒතකොට මේ ආණ්ඩුව කරන්නේ අලි වලට වැට ගහන එක නෙමෙයි, කැලේ කපනවා අලි නැති වෙන්න කියලා. නමුත් ලංකාවේ වන ඝනත්වය වැඩි කරනවා කියලා අපි පොරොන්දු වෙලා තියෙනවා. ජාත්‍යන්තරව ගම්පහ දිස්ත්‍රික්කයේ වල 102යි ලංකාවේ අඩුම වන ඝනත්වය තියෙන දිස්ත්‍රික්කයේ ගම්පහ. නමුත් කතාව කියනවා කැලේ වවනවා පරිසරයට ආදරය කරනවා කියලා. අන්තිමට කරන්නේ පරිසරයට ආදරය කරන ඒ නිලධාරීන්වත් මට්ටු කරලා මෙල්ල කරලා දඬුවම් කරලා ආයි පරිසරය ගැන කතා නොකරන තත්ත්වයට පත් කරන්න මේ රජය උත්සාහ කරන. මම කියනවා අද රාජ්‍ය නිලධාරීන් පත් වෙලා තියෙන අසීරුතාවය අපි දකිනවා. ගමට ගිහිල්ලා වැඩ කරන්න යන රාජ්‍ය නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රාජ්‍ය නිලධාරීන්ට කරන අඩක් දෙට්ටම් අපි දකිනවා. නමුත් මම කියනවා රජයට සදාචාරයක් තියෙනවා නම් රාජ්‍ය නිලධාරීන් පිටින් රජයේ බලයට ආව මේ ආණ්ඩුව වහාම මේ අද ඒ තමුංග නිර්වත ඉදිරිපත් කරන්න
සිද්ධ
වෙලා තියෙනවා.
ඒ අடுத்ததாக ගෞරව ராதாகிருஷ்ண உறுப்பினர்கள் உங்களுக்கு ஏழு நிமிடங்கள் இருக்கின்றது.
சபைக்கு தலைவர் தாங்குகின்ற தலைவர் அவர்களே, இந்த பாராளுமன்றத்தின் இறுதி கூட்டம் என்ற அடிப்படையிலே இந்த பேச கிடைத்ததற்கு நன்றி தெரிவிக்கின்றேன். விசேஷமாக ஏர்லாங்கா அல்லது ஏர்பாஸ் சம்பந்தமான இந்த பிரச்சனையிலே யாழங்காவில் நடந்த அசம்பாவிதங்கள் அல்லது அதிலே ஏற்பட்டிருக்கின்ற ஊழல் சம்பந்தமான பிரச்சனை இன்று நடந்து கொண்டிருக்கின்றது. நிச்சயமாக நாங்கள் சொல்லலாம், ஏலங்கா போன்ற நிறுவனங்களிலே இந்த ஊழல் அற்ற முறையிலே நடந்திருந்தால் இந்த நாட்டிற்கு இன்று கடன் தேவைப்படாத ஒரு நிலை ஏற்பட்டிருக்கலாம். ஆனால் இந்த நாட்டிலே எதை எடுத்தாலும் ஊழல் நிறைந்த ஒரு நாடாக இருப்பதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. உங்களுக்கு தெரியும், அண்மையிலே டெல்லியிலே நடைபெற்ற தேர்தலிலே திரு கெஜ்ரிவால் அவர்கள் அதிக பெரும்பான்மை, கிட்டத்தட்ட 53 ஆசனங்களை பெற்று இந்த அந்த அந்த மாநிலத்தினுடைய முதல்வராக இருந்திருக்கின்றார். அவருடைய முதலாவது குறிக்கோள் ஊழலற்ற டெல்லியை உருவாக்க வேண்டும் என்று. அதே போல இந்த நாட்டிலும் ஊழலற்ற ஒரு பிரதமரோ அல்லது ஒரு நாட்டின் ஜனாதிபதியோ இந்த நாட்டிற்கு கிடைத்தவர்களேயானால் அதுதான் எங்கள் நாட்டிற்கு மிக முக்கியமானது என்பதை நான் இந்த நேரத்திலே தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். ஆகவே இந்த நேரத்திலே என்னுடைய சில விஷயங்களையும் நான் என்னுடைய மாவட்ட சம்பந்தமான சில விஷயங்களையும் நான் பேசிக் கொள்வதற்கு முதல் எனக்கு நான் வகித்த பிரதேச அபிவிருத்தி அமைச்சு என்ற ஒரு அமைச்சு எனக்கு கடைசியாக கொடுக்கப்பட்டிருந்தது. இந்த அமைச்சிலே இருந்த அமைச்சனுடைய கட்டிடத்திற்கு 23 மில்லியன் ரூபாய் வாடகையாக கொடுக்கப்பட்டது. ஆனால் அந்த பத்திரிகைகளிலே தெரிவுபடுத்தி 230 மில்லியன் ரூபாய் வாங்கியிருப்பதாக சில பத்திரிகைகளிலே வந்திருக்கின்றது. அதை நான் இந்த சபைக்கு தெரிவித்துக் கொள்ள வேண்டும். 5ஆம் தேதி ஒரு பத்திரிகையிலே வந்திருக்கின்றது 23 மில்லியன், அதாவது 23 லட்சம் தான் நாங்கள் கொடுத்திருக்கின்றோம் அந்த வாடகையாக. ஆனால் 23 மில்லியன் கொடுத்ததாக அதிலே வந்திருக்கின்றது. அதற்கு பதிலாக நான் திரும்ப ஒரு கடிதம் அனுப்பினேன் அந்த பத்திரிகைக்கு. 12/2020 மீண்டும் அதே பத்திரிகையில் வந்திருக்கின்றது 200 லட்சம் ரூபாய் நாங்கள் கொடுத்து வாங்கியதாக சொல்லப்பட்டிருக்கின்றது. ஆகவே இதற்கு நான் போலீசிலே முறைப்பாடு செய்திருக்கின்றேன். அதனுடைய கொப்பியும் இங்கு இருக்கின்றது. நாங்கள் அந்த காலத்திலே வாங்கின அந்த அமைச்சனுடைய கட்டிடத்திற்கான இந்த எக்ரிமெண்ட்டும் இதிலே நான் கொடுத்திருக்கின்றேன். இதை நான் சபையிலே சமர்ப்பிக்குவதற்கு விரும்புகின்றேன். தயவுசெய்து என்னுடைய இந்த சேறு பூசுகின்ற இந்த நிலையை மாற்றி இதை நிவர்த்தி செய்ய வேண்டும் என்பதற்காக நான் இந்த சபையிலே இதை சமர்ப்பிக்கின்றேன். அடுத்ததாக எங்களுடைய ராகலை பிரதேசம், அதாவது வளப்பனை பிரதேசம் எங்களுடைய மாவட்டத்திலே ஒரு முக்கியமான பிரதேசமாக இருக்கின்றது. அந்த பிரதேசத்தை அண்மையிலே 2 தொகுதிகளாக, அதாவது 2 AGA பிரதேச சேலமாக உருவாக்குவதற்கான நடவடிக்கை எடுக்கப்பட்டிருந்த பொழுதிலும் அதிலே அந்த டிமார்க்கேஷன் செய்த விதம் பிழையாக இருக்கின்றது என்று கடந்த 2 வாரங்களுக்கு முன்பு அங்கு ஒரு போராட்டம் நடந்தது. நானும் அரசாங்க அதிபரோடு பேசினேன். மாவட்ட செயற்குழு கூட்டத்திலே இந்த விஷயங்களை நாங்கள் பேசியிருக்கின்றோம். அங்கு ஒரு அசாதாரண நிலை உருவாக்கப்பட்டிருக்கின்றது. அதாவது ரெண்டாக பிரிக்கும் பொழுது அங்கிருக்கின்ற சிங்கள மக்களுக்கும் தமிழ் மக்களுக்கும் அவர்கள் போய் அந்த தங்களுடைய காரியங்களை செய்வதற்கான வசதிகள் அங்கு இருக்கவில்லை என்பதையும், அதே போல பெரும்பான்மையான மக்கள் வசிக்கின்ற பக்கத்திலே அருகிலே இருக்கின்ற நில்தண்டாகின்ன என்ற இடத்திலே 4 கிலோமீட்டருக்கு அருகாமையில் உள்ள இன்னொரு பிரதேச சபையை, பிரதேச செயலகத்தை உருவாக்குவதற்கான திட்டத்தை அவர்கள் வகுத்திருக்கின்றார்கள். ஆகவே இது முற்றிலும் பிழையானது. இதற்கான நடவடிக்கையை நாங்கள் எடுக்கும்படி மாவட்ட செயற்குழு கூட்டத்திலே நாங்கள் ஒரு தீர்மானம் நிறைவேற்றி அரசாங்கத்துக்கு அனுப்பியிருக்கின்றோம். அதையும் நிவர்த்தி செய்யுமாறு நான் இந்த சபையிலே அந்த அமைச்சரை கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே போல கடந்த காலங்களிலே ஸ்ரீபாத கல்வியர் கல்லூரியிலே ஒரு அசம்பாவிதம் நடந்தது. அதாவது அங்கு ஒரு கண்காட்சி நடைபெற்ற பொழுது அந்த கண்காட்சியிலே ஒரு தேயிலை கூடையோடு ஒரு தாய் இருப்பது போல, அதாவது மலேக தாய், அதாவது தேயிலை தாய் என்ற
இருக்கிறது. இன்னும் 2 நிமிடங்கள்
அடிப்படையிலே அந்த சிலை அங்கு வைக்கப்பட்டிருந்தது. அதை உடனே அகற்றுமாறு அங்கிருந்து அந்த சிலை அகற்றப்பட்டு இப்பொழுது நகரத்திலே வைக்கப்பட்டிருக்கின்றது. ஆனால் ஒரு நாட்டிலே இருக்கின்ற 75% மாணவர்கள் படிக்கின்ற ஸ்ரீபாத கல்வியர் கல்லூரியிலே இவ்வாறான ஒரு செயல்பாடு நடப்பது, அங்கே இருக்கின்ற மலேக மக்களை உதாசீனப்படுத்தி புறக்கணிக்கப்படுகின்ற ஒரு செயலாக நாங்கள் கணிக்கின்றோம். ஆகவே இவ்வாறான செயல் தொடர்ந்து நடைபெறக்கூடாது. அது மலையகத்தினுடைய தாய் என்ற அடிப்படையிலே மலையகத்தை உதாசீனப்படுத்துகின்ற வகையிலே நடவடிக்கை எடுக்கப்பட்டிருக்கின்றது என்பதை அதை மாற்றிக்கொள்ள வேண்டும் என்பதையும் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதேபோல அண்மையிலே இலங்கை நாட்டினுடைய சுதந்திர தினத்தின் பொழுது சுதந்திர அதாவது தேசிய கீதம் தமிழிலே இசைக்கப்படாததும் ஒரு இந்த தமிழ் மக்களை புறக்கணிக்கின்ற ஒரு விஷயமாக நாங்கள் கணிக்கின்றோம். ஆகவே இவ்வாறான இன வேற்றுமையோடு நடக்கின்ற இந்த சம்பவங்கள் இந்த நாட்டினுடைய எதிர்காலத்திலே இன ஒற்றுமையை குலைக்கக்கூடிய வகையிலே செயல்படும் என்பதையும் இவ்வாறான செயல்பாட்டின் மூலமாக எதிர்காலத்திலே சிங்கள தமிழ் முஸ்லிம் மக்கள் இந்த நாட்டிலே ஒன்றிணைந்து செயல்படக்கூடிய சந்தர்ப்பங்கள் இல்லாமல் போய்விடும். ஆகவே இந்த நாட்டினுடைய ஜனாதிபதி அவர்கள் ஒரு நேர்மை மிக்கவர் என்ற அடிப்படையிலே அவர் தமிழ் மக்களையும் அணைத்துக் கொண்டு செயல்பட வேண்டும் என்பதை நான் தெரிவித்துக் கொள்கின்றேன். உண்மையாக சொல்லப்போனால் இந்த நாட்டினுடைய இனப்பிரச்சினை தீர்க்க வேண்டுமானால் சிங்கள பெரும்பான்மை அதாவது சிங்களவர்கள் யாரை விரும்பி ஒரு ஜனாதிபதி ஒரு தலைவராக இந்த நாட்டிலே உருவாக்குகின்றார்களோ அந்த தலைவர் மூலமாகத்தான் இந்த நாட்டினுடைய தமிழர்களுடைய பிரச்சனையை தீர்க்க முடியும். அந்த வகையிலே இந்த பிரச்சனை தீர்ப்பதற்கு 2010 கௌரவ ஜனாதிபதி மஹிந்த ராஜபக்ச அவர்களுக்கு இந்த சந்தர்ப்பம் கிடைத்தது. ஆனால் அவர் அதை நழுவ விட்டார். இப்பொழுது கோட்டபாய ஜனாதிபதி அவர்களுக்கு இந்த சந்தர்ப்பம் வந்திருக்கின்றது. இந்த சந்தர்ப்பத்திலாவது நிச்சயமாக இந்த நாட்டினுடைய இணைப்பிரச்சனையை தீர்ப்பதற்கு தமிழர்களையும் அழைத்து முஸ்லிம் மக்களையும் அழைத்து பேசி இந்த நாட்டினுடைய சுமூகமான ஒரு சூழ்நிலையை உருவாக்குவதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை இந்த சபையிலே தெரிவித்து எனக்கு வாக்களித்த நூறெளிய 2010 அதேபோல 15 வாக்களித்த நூறெளிய மக்களுக்கு எனது நன்றியும் தெரிவித்து இந்த சபையில் என்னுடைய பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி, வணக்கம்.
ஈழங்கட்ட கரு கஜந்த கருணாதிலக ஒத்துமாட்ட வினாடி பகா
கரு சபாபதி துமணி மே விவாதேட்டு சம்பந்த விமின் திபத்தியம மத்தியமத்தூர் அதாஸ் பிரகாச கண்ண கொட்ட மதுவெச்ச காரணா கீப்பியாக் பிரிபந்தவ வித்ராக் மம கதா கரணோ விசேஷன் அத இதாமத்ம வெதகத் ஆதர்ஷியாக் அப்பே நவ விருத்த பக்ஷ நாயகத்துமா விசின் ரட்டட பெந்தல திபினோம் ரட்டை சங்வர்தனேட்ட யமக் கெர்ணுவனம் ஈட்ட விருத்த நுமன பவத் ரட்டை ஜனதாவசா ரட்ட நாயக்காரூ பவர பத் கருணுவனம் ஈட்ட விருத்தவன பவத் எத்துமா பெஹதிரிவு பிரகாசகரம் எவிதராக் நிமை ரட்டட யம் தஹான்சியாக் பெனவெனவனம் ரட்டட அஹிதகரதியாக் லோகேன் சிதுவெனுவனம் கெலிம்ம விபக்ஷ நாயகத்துமா தேசபான பக்ஷ பேதியகின் தோர்வ ரட்ட பலமு தனட தீல கட்டியுத்து கரண கெனக்கு அத மே சபாவிதி ரட்டடத் ஒப்பு கல்ல திபேன் விசேஷேன்ம மம தெக்கா காரணா கீப்பியாக் சாகச்சா வேணுவா விசேஷங்க அத உதயவருவே பவத்தன்ன திபுனு விவாதே சம்பந்தேனுத் மே விவாதேதி கருணு பிரகாசக்கரா சபாபதி துமனி அப்பி தன்னுவா ஆண்டுவக் பத்தென்னு வெடக்கரான் விபக்ஷே கரன்னே ஏவாய் அடுபாடு பெந்தல தீலா நிவரதி மகட்ட யமுகர கனீமட்டு உதவுவெனேக் நமுத் மே தினசீ ஆண்டுவ மே மாச துண புறாவட்டம மெத்துமன்லா கருப்புதையாக கதாக்கரன் அது புருவாங்கமாக நெஹ கதாக்கர கதாக்கி உபயோக விதராய் ரட்டே ஜனதாவ அகலத்து பெண்ணு தக்கலத்து பெண்ணு அது ரட்டே ஜனதாவ கியன்னே தவசகட்ட ஆண்டுவாய் ஆண்டுவ விசின் மெஹேவன புஜ்ஜிலிங் விசின் பவத்தன மாத்திய சாகச்சா ஹதாட்டாக் பவத்தனைக தமாய் மே தின சீய புறாவட்டம ஆண்டுவாக் விசின் கரே கியனைக ஜனாதிபதி வர்ணேட்டு கலிம் மவுப்பு சிஹினி லோகே ஹெட்டனம லக்ஷாக் சந்தே தீபு ஜனதாவகே திபாமூல தியவெவின் பவத்தினுவா கியனைக கனகாட்டு எங்குனத் அப்பட கியான சித்த வேணும் ஜனதாவ ஆண்டுவாக் பத் கரகன்னே தமன்ட தனியும கரகன்ன பெரி தேவால் ரஜியாக் விசின் கரகன் நமுத் மாச துணகட பசித் ஆண்டுவாக் விசின் கியனவனங் வெசஹிந்தா இலவுல மில அடுக்கரன் அப்பட ஆண்டுவகட புலுவாங்கமாக்னே ஹால் மிலைகளை அநேக ஆண்டுவகட கரன்னதையாக்னே லோக வெனத போலே தெல்மில அடுவெத்தி ஏகே வாசிய ஜனதாவட தென்ன பெரினம் மேவகே ஆண்டுவக் மொட்டத கீனைக்காய் ஜனதாவது பிரஸ்னக்கரன் தமிழ்நாசிலா தினசியாக் சபூர்ண விட்ட ஜனதாவட துன்னு சஹான மனுவாத கீழ கியான தீனி மனுவாத கீழ அப்பட பிரஸ்னாப்தி வேணும் நமுத் மங்கியான கமிதி சபாபதி துமணி அப்பியதா 2015 சுலுத்தர ஆண்டுவக் கட்டியட ரட்ட பாரகத்தா அப்ப ஏதாவது சுலுத்தர ஆண்டுவாக் கரீட்டு மீட்டத்தட அடு சங்கியாவாக் மந்திரி ஒரு தியாகின தின சீயாக் எத்துறது கருப்பு தேவால் பலுவாம மே ஆண்டுவ தின சீயாக் துல கருப்பு தேவால் மனோதிக்கில் அப்படின் பிரச்சனை கரண்டு வேணும் தமிழ்நாசிர மதக்காய் தெல்மில அடு கருப்பு ஹேட்டி පෙට්‍රල් ලීටරක විතරක් එක විට රුපියල් 33කින් අඩු කරා. ඩීසල් අඩු කරා. භූමි තෙල් අඩු කරා.
කරු මන්ත්‍රීතුමනි තව විනාඩි දෙකක් තියෙනවා.
තාම මට විනාඩි
දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා.
විනාඩි තුනක් දීලා මම ඉවර කරන්නම්.
හරි. හරි.
ඒ වගේම බෙහෙත් මිල අඩු කරා. අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයකම මිල අපි අඩු කරලා පාලනය කරා. ගෑස් මිල අසීමිතව අඩු කරලා ජීවන බරට විශාල සහනයක් ලබා දුන්නා. ඒ වගේම තේ මිල ගත්තොත් මා නියෝජනය කරන දිස්ත්‍රික්කේ විශාල පිරිසක් ඉන්න කුඩා තේවතු හිමියන්. කුඩා තේවතු හිමියන්ට එතකොට රුපියල් 50 ගාණක් වගේ තමයි දළු කිලෝකට ලැබුණේ. අපේ රජය කිව්වා අපි හොඳ මිලක් ලබා දෙන තුරු අපි රජයෙන් හිග මුදල් ගෙවලා රුපියල් 90කවත් සහතික මිලක් ගෙවන්න කටයුතු කරනවා කියලා. දින 100 ඇතුළත ඒ මිල අපි ගෙවන්න කටයුතු කරා. රාජ්‍ය සේවකයෙක් වැටු රුපියල් 10,000කින් වැඩි කරපු ආණ්ඩුවක් ඉතා කෙටි කාලයක් ඇතුළත මේව කළා පෙන්වුවා. ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ල දෙන්න ගිය අපට දින 100ක් වගේ කාලයක් ඇතුළත. විදුලි බිල අඩු කරෙත් ඒ දින 100 ඇතුළත කාලේ. ඉතින් අද මොනවද ජනතාවට ලැබිලා තියෙන්නේ කියන එක අපට කියනවා නම් දැන් ඡන්දේ දීපු 69 ලක්ෂයක් වූ ජනතාව පවා කතා කරනවා අපි කරගත්ත දේ කුමක්ද කියලා. ඒ වගේම රාජ්‍ය සේවකයාට දැනෙනවා තමන්ගේ දීමනාවල් නොයෙකුත් දේවල් කප්පාදු කිරීමකට ලක් වෙන බව. විශ්‍රාමිකයන්ට ඒක දැයිලා තිබෙනවා. හැම පැත්තෙම ජනතාව කියන්නේ පසුගිය රජයේ විසින් ලබා දීපු දේවල් කප්පාදුවට ලක් වෙන ලකුණු තමයි දැන් පහළ වෙමින් පවතින්නේ කියලා. මාධ්‍ය සම්දර්ශන වලින් හැමදාම යන්න පුළුවන් කමක් නැහැ. ලෝකෙට ගිහිල්ලා අමාරුකම් කිය කිය ණයවාරික කපා දෙන්න කියලා ඉන්දියාවට ගිහිල්ලා ඉල්ලනවා. ගත්ත ණය ගෙවා ගන්න විදියක් නැහැ කියලා ලෝකෙට කියන ගමන් පාර්ලිමේන්තුවට ගේන්න හදනවා තව තව ණය දෙන්න අපට අනුමැතිය දෙන්න කියලා. ඒ නිසා ණය ගෙවන්න බැරිව සිටිද්දී තව තවත් ණයගුලක පටලවන්න අපි කිසිසේසවත් අනුමත කරන දේවල් නෙමෙයි. ඒ නිසා ජනතාවට සහන දෙනවා නම් සංවර්ධන වැඩ කරනවා නම් අපි සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා අපේ විපක්ෂ නායකතුමා හැම තැනකදීමත් මේ සභාවෙදි පිටදි දිගටම ප්‍රකාශ කර විදිහට අපි පෙනී හිටියා. ඉතින් එහෙනම් මම තමුන්නාසේ කාලය අවසන් කියලා කියන නිසා අද පාර්ලිමේන්තුවට වැදගත් දවසක්. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු වාරය අවසාන සැසි වාරය වෙන්න පුළුවන්. අපි ප්‍රාර්ථනා කරනවා මේ උත්තරීතර සභාවේ 20 වසරක් හිටපු කෙනෙක් හැටියට, ගාලු දිස්ත්‍රික්කයේ ජනතාවගේ විශ්වාසයෙන් මේ පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් හැටියට, ඊළඟ පාර්ලිමේන්තුවෙන් පසුව විශේෂයෙන්ම මේ උත්තරීතර සභාවේ ගෞරවය රකින්න පුළුවන් ගරු මන්ත්‍රීවරයා කියන්න පුළුවන්, ඉතාම ආදර්ශමත් චරිත උසස් විදියට විවාද කරන්න පුළුවන්, පෞද්ගලික චරිත ඝාතන රට වෙනුවෙන් කතා කරන පිරිසක්, හරවත් පිරිසක්, බුද්ධිමත් පිරිසක්, ජනතාවාදීව ජන විඥානයේ තියෙන පිරිසක් මේ උත්තරීතර සභාවේ අසුන් ගන්නවා දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මට අවස්ථාව දීම ගැන ඔබතුමාට ස්තුති කරමින් මම නිහඬ වෙනවා.
ඊළඟට කරු සුයෙන්ද පුංජිනිලම එතුමා ඔබතුමාට විනාඩි
සභාපතිතුමනි
තාසය
වැදගත් හිටපු ඇමතිවරයෙක් හිටවට කතා කරන් පස්සේ කතා කරන්න ලැබීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. එතුමා මතක් කරා විපක්ෂ නායකතුමා හරිදේ කරන්නට අද පාර්ලිමේන්තුවේදී එකඟ වුණා කියලා. මම කියන එක නෑ කිය. අද අපි ගෙනාවේ මේ විසර්ජන පනත, එහෙම නැත්නම් අපේ පරිපූර්ණක ඇස්තමේන්තුව පහුගිය අවුරුදු 4 කාල සීමාව තුළ මේ රටේ තිබිච්ච හදවු පාරවල්, ඒ වගේම සෞඛ්‍ය, පානීය ජලය, ඒ වගේ පාසල්, ගම් පෙරළිය, ගොවිතැනට අවශ්‍ය කරන පොහොර, වී බිනට ගන්න අස්වැන්න ගන්න අවශ්‍ය කරන මුදල්, පානීය ජලය, ඒ වගේම සිරිසර පිවිසුම, ඒ වගේම කුඩු ගංජා, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය මේ රටෙන් තුරන් කරන්නට අපේ නව ජනාධිපතිතුමා මේ නව රජය කරගෙන යන වැඩසටහන ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය කරන මුදල් ටික, අවශ්‍ය මුදල් ටික පාර්ලිමේන්තුව අනුමැතිය යටත් කර ගණ්ඩයි අද අපි මේක ගෙනාවේ. මම මුදල් කාරක සභාවේ ඉන්න සභික මන්ත්‍රීවරයෙක් හැටියට ඒ ගැන දැනුමක් තියෙන නිසා කියන්නේ. නමුත් මේක අද විපක්ෂය අනුමත කරේ නැහැ. මේක අනුමත කරේ නැති එක රටට කරපු මම හිතන්නේ හොඳ වැඩක් නෙමෙයි මේක රටට කරපු අකතියක් ඒ මොකද අද කොන්ත්‍රාත් කරපු මහත්වරු ඒ කොන්ත්‍රාත් කරපු සමාගම් ඒ පෝරගෙන්නපු සමාගම් ඒ සෞඛ්‍ය බෙහෙත් උපකරණ ගෙනාපු සමාගම් ඒ වගේම අපේ පළාතේ වැව් හදපු සිරිසර ප්‍රියුසමෙන් ඒ කරපු යුද්ධ හමුදාවට එහෙම නැත්නම් පොලිසියට මත්ද්‍රව්‍ය වැඩසටහන් වලදී නාවික හමුදාව STF එක මේ ඔක්කොටම කරන්න තියෙන උපකරණ ගෙන්නන ගෙවන්න තියෙන දේවල් ඒ ඔත්තු කරවන්න දෙන්න තියෙන දේවල් සම්පූර්ණයෙන්ම එන්නේ හිටන තත්ත්වයක් තමයි අද විපක්ෂය කරේ කියන එක මම සටහන් කරන්න ඕනි. එහෙම නැත්නම් ඒක කරේ නැත්නම් ඒක පාර්ලිමේන්තුවේ අවුරුදු 26ක් එක දිගට ඉන්න මන්ත්‍රවරයෙක් හැටියට මම රටේ ජනතාවට කරන ඒක ද්‍රෝහිකමක් කරන එක හෙලි කරේ නැත්නම්. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම මතක් කර දෙන්න ඕනි අද කතා කරේ මාතෘකාව තිබ්බේ ගුවන් එහෙම නැත්නම් එයා ලංකාවකට ගත්තු ගුවන් බස් සත පිළිබඳ වෙච්ච මගඩියක්. හොරා කොයි කාලේ හොරකම් කෙරුවත් හොරා හොරාම තමයි. හොරොන්ට දඬුවම් දිය යුතුමයි. එතකොට මේ රටේ යම් කිසි අනාගතයට විනයක් ඇති හොරකම් අඩුවෙන් වෙන රටක් බවට සංවර්ධනය වෙන රටක් බවට පත් වෙනවා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් හැම අවස්ථාවෙදිම මතක තියාගන්න අවුරුදු 4 හමාරක් ඔබලා රජයක් කරලා තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා අපේක්ෂක මහත්තයෙක් පරාජයට පත් කළේ. මේ රටේ ජනතාව ඔබ හරි දේ කරා නම් එහෙනම් ඔබගේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති කරන්න තිබ්බා. නමුත් රටේ බහුතර ජනතාව කරේ මොකද්ද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හැටියට පත් කරගත්තා. ඒ මොකද රාජ්‍ය සේවකයෙක් මේ රටේ නිදහස වෙනුවෙන් මේ රටේ අවුරුදු 30ක තිබ්බ ඒ කටුක තිබ්බ යුද්ධය අවසන් කරන්නට නායකත්වය දීලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක ත්‍රිවිධ හමුදා පොලිසිය ඒ සිවිල් ආරක්ෂක බලකායට නායකත්වය දීලා මේ රටේ ඕනෑම කෙනෙකුට අපේ විපක්ෂ නායක හිටපු සම්බන්ධයෙන් මැතිතුමාට තිරුකුණාමලයට යන්න බැරුව තිබ්බේ. සුරේත්න සිංහ මන්ත්‍රීතුමා දන්නවා ඔබතුමාට ඒ අපේ පළාතට ගිහිල්ලා නිදාසී ඉන්න බැරිකම තිබ්බේ. නමුත් ගිහිල්ලා දේශපාලනය කරන්න ගිහිල්ලා ගමට ගිහිල්ලා ජනතාව හම්බෙලා ගමේ ඉන්න පුළුවන් වාතාවරණ ඇති කරේ මේ රටේ හිටපු යුද්ධෙන් පස්සේ ආපු රාජ්‍ය නායකයෙක්ගෙන් මහින්ද රාජපක්ෂ හිටපු අද වර්තමාන අගමැතිතුමා හිටපු ජනාධිපතිතුමා අද වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හයිදු ත්‍රිවිධ හමුදා පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය දිවි පරදුවට තිබිලා ඒ ගත්තු ඒ ක්‍රියාමාර්ගය නිසා මේක අපිට කියන්න බෑ. අපි මොනවා කිව්වත් අපේ හෘද සාක්ෂිය කතා කරනවා. අපි හෘද සාක්ෂියට විරුද්ධව මේ රටේ මොනවාක්වත් කරන්න බෑ. ඒ නිසා මම විශේෂයෙන්ම විෂය භාර ඇමතිතුමා ඉන්නවා ප්‍රසන්න රණතුංග ඇමතිතුමා ඔබතුමාට මම මතක් කර දෙන්න කැමති අපේ රටේට එනවා පැය ගාණක් ගුවනින් ඇවිල්ලා කටුනායකට බැහැලා තිරුකුණාමලයට යන්න ඕන පැය 5ක් ඉන්දියාවේ ඉඳලා පැය විනාඩි 45න් පැයෙන් කඩනායකට එනවා. කඩනායක ඉඳලා කෝණේශ්වරම් දේවාලයේ වඳින්න තිරුකුණාමලයට යනවා පැය 5ක්. ඉතින් ඒ කෝණේශ්වරම් දේවාලයේ ශිව දෙවියන්තුරුගේ විශාල බලයලත් දේවාලයක්. ඉතින් මේ දේවාලයට විනාඩි 45න් පැයෙන් ආපු ගුවන් මගියා ඉන්දියාවේ ඉඳන් පැය 5ක් යනකොට මේ මනුස්සයා හෙම්බත් වෙලා. ඉතින් ඒ මම යෝජනා කරනවා ඔබතුමාට චයිනාවේ තියෙන අපේ ගුවන් තොටුපළ මේක නවීකරණය කරලා ලක්ෂ සංඛ්‍යාත සිව දෙවියන් වහන්සේ වඳින්න කැමති උදවිය ඉන්නවා ඉන්දියාවේ. විශාල වශයෙන් ඇවිල්ලා ප්ලේන් පිටින් ඇවිල්ලා යන්න මෙන්න මේ ගුවන්තොටුපළ ඒ වගේ සාමාන්‍ය ගණයේ ගුවන් යානාවට එන්න වැඩි දියුණු කරොත් මම හිතන්නේ විශාල වශයෙන් ඔබට ආදායම් ශ්‍රී ලංකාවට ලබා ගන්නට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම තිරුකුණාමල දිස්ත්‍රික්කයේ ජනතාවටත් එයින් ප්‍රතිලාභ ලැබෙනවා. ගෙවල් වල ඉඳුම් හිටුම් දෙන්න හෝටල් වැඩි වෙනවා. සංචාරක වැඩිවීම තුළින් ඒ ප්‍රදේශයේ ජනතාවගේ විරක්තියව සහ ආදායම් තත්ත්වය වැඩි දියුණු කිරීමට හැකියාව ලැබෙනවා. ඒක එහෙ විතරක් නෙමෙයි, එහෙට වෙනත් රටවලින් එන ගුවන් මගීන්ට ඉතාමත්ම කෙටි කලකින් ඒ ප්‍රදේශයට යන්න හැකියාව ලැබුණොත් තිරියාය, ගිරිගඩුසෑය, ඒ වගේම නිලාවිලි මුහුදු තීරය, ඒ ඉඳලා මඩකලපු දක්වා ගමන් කරලා ඒ අවශ්‍ය ඒගොල්ලන්ට අවශ්‍ය කරන ඒ විනෝද එහෙම නැත්නම් මුහුදේ නාලා නිදාසෙ ඉන්න පුළුවන් ඒගොල්ලන්ගේ මුදල් වියදම් කරලා අපිට විදේශ විනිමය සහ රැකියාවන් වැඩිවීමේ තත්ත්වයක් උදා වෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමාට යෝජනා කරනවා මේ වගේ ලංකාව වටේම තියෙන ගුවන් තොටුපළවල් වැඩි දියුණු කරලා ලංකාවට සංචාරකයෝ විශාල ප්‍රමාණයක් ගෙන්වාගෙන ඔවුන්ගෙන් රටට විදේශ විනිමය ලබා ගැනීමේ වැඩසටහනකට යන්න ඕනි. අපි මේ කරන්නේ හැමදාම කොහේ හරි වෙච්ච වැරදක් හැම වෙලේම අල්ලගෙන අර මඩේ දදා හොදා හොදා මඩේ දදා හොදා හොදා තිනවා. අපි එකදෙනම ඉන්නවා. අලුතෙන් හිතලා රටට හිතකර ආදායම් ගන්න පුළුවන් ක්‍රමයක් මොකද්ද කියන එක අපි කවුරුත් හිතන්නේ නැහැ. නිතරම මරන්නේ ගහන්න රාජපක්ෂට ගහනවා. රාජපක්ෂ 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 මේකට ගහලා වැඩක් නැහැ. 2015 ගහලා බලය ගත්තා අරගෙන අවුරුදු 4 ආරස්සිස්සේ රාජපක්ෂවරුන්ව හිරේ දැම්මා, රිමාන්ඩ් කරා, නඩු දැම්මා. කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ මිතුරන් පවා හිරේ දාන්න හැදුවා, හිරේ දැම්මා, මඩ ගැහුවා. නමුත් පහුගිය මාස 3කට ඉස්සෙල්ලා මේ රටේ ජනතාව ඒවා අනුමත කරේ නැති නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති හැටියට රටේ ජනතාව පත් කරගත්තේ. ඒ නිසා මම නැවතත් කියනවා විපක්ෂයේ ආණ්ඩුවද මේ රටේ උන්නතිය පිළිබඳව ඉදිරියට යන්න ඕනේ. ඉතින් ඒකට යන්නට සජිත් ප්‍රේමදාස අපේ විපක්ෂ නායකතුමාට හිතවතාට ඉදිරියේදී හිත් සතන් පහළ වේවා කියත් මම ප්‍රාර්ථනා කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම ගරු විශේෂාර ඇමතුමාට මම මතක් කර දෙන්න කැමතියි. ඔබතුමාගේ අතේ තමයි ලංකාවේ සංචාර කර්මාන්තය තියෙන්නේ. ඔබතුමාගේ සංචාර කර්මාන්තයට අයිති ඔබතුමාගේ දෙපාර්තමේන්තුවට අයිති සංචාරක මණ්ඩලයේ සතු ඉඩම් තියෙනවා. වටිනා ඉඩම් අක්කරේ 1,400 වටිනවා. ඒවා දැන් හොරොප්පු හදලා මිනිසුන්ට විකුණලා තියෙනවා. මෙන්න මේවා නැවත ලබා ගන්න මේවා රාජ්‍ය දේපළ වංචා කරලා තියෙන්නේ. මේ පිළිබඳව මම CID එකට ඒ වගේම මේ පිළිබඳව අල්ලස්සා දූෂණ කොමිසමට මේ පිළිබඳවගේ ආයතන වලට ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් තාම මොනවත් ඒ පිළිබඳව හරියාකාරව ක්‍රියාමාර්ග පහුගිය අවුරුදු 4 තිබ්බ රාජ්‍ය කාල සීමාව තුළ ගත්තේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඒවා ගන්නට උවමනා තිබුණේ ඒ හැම කෙනෙක්ම වාගේ ඒගොල්ලන්ට සම්බන්ධතාව තිබ්බා මෙම මේ ගණදෙනු එහෙම නැත්නම් මේ වෙච්ච ක්‍රියාධර්මයන් එක්ක. උදාහරණයක් හැටියට තිරුකුණාමලේ කොච්චවේලි ප්‍රාදේශීයකම් කොට්ටාසේ ඉක්මාල් නගර කියන රාම්සේවක බසමේ රසූල් තෝට්ටම් නැමැති අක්කර 60ක විතර නිලාවිලි මුහුදු තීරේ ඉරමක් තියෙනවා. සම්පූර්ණයෙන්ම සංචාරක මණ්ඩලයට ඒවා ආණ්ඩුවෙන් පවරාගත්තෝ ඉඩම්. මෙන්න මේ ඉඩම් ඉතාමත්ම වටිනා ඉඩම්. මේ පිළිබඳ කරමතුමා සංචාරක මණ්ඩල සභාපතිතුමා ගෙන්නලා ඒකට පවරාගන්නේ නැත්තේ ඇයි? පවරාගෙන සංචාර කර්මාන්තය සඳහා මේ යොදවන්නේ කියලා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. එතකොට ඔබතුමාට තේරෙයි මේ වගේ තව ඉඩම් කොච්චර අපේ රටේ උත්තරම් දිස්ත්‍රික්කයේ, මඩකලපු දිස්ත්‍රික්කයේ, ගුණතෙව් දිස්ත්‍රික්කයේ ඇතුළු මන්නාම් දිස්ත්‍රික්කයේ කොච්චර ඉඩම් මේ වගේ දේවල් තියෙද කියලා. ඉතින් විශේෂයෙන් මේ සඳහා අවධානය යොමු කරන්න කියලා මගේ ඔබගේ මම ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අවුරුද්දේ මාස 8ක් 9ක් වර්ෂාපතනයේ නැති දිස්ත්‍රික්කයක්. අපි බෞගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාල සීමාව තුළ යාන්ත්‍රණ ව්‍යාපාරය පටන් ගත්තා. ඒ යාන්ත්‍රණ ව්‍යාපාරයේ පානීය ජල යෝජනාවට තමයි විශේෂයෙන්ම අපි මුල් තැන දුන්නේ. මොකද මේ තුනෙන් වග්ගඩු රෝගය තියෙන විශේෂයෙන්ම පදවි ශ්‍රීපර, ගෝමරන් කඩවල, මොරවැව, ඒ වගේම වැලි ඔය, ඒ වගේම පුල්මුඩේ, කුච්චවේලි, ඒ වගේම අනුරාධපුරයේ පදවිය, හොරොපතාන, කහටගස්දිගලිය, වාහල්කඩ, ග්‍රාම සේවක වසම් අනුරාධපුරයේ 126ක්, ඒ වගේම අපේ තිරුගුණාමල දිස්ත්‍රික් වගුවඩ රෝගින් ඉන ග්‍රාම සවසන් 32ක් ආවරණය වෙනවා. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන් පස්සේ දැන් ජලාශය හදලා ඉවරයි. දැන් තියෙන්නේ ඒ ප්‍රදේශයට පානීය ජලය ජල සම්පත් මණ්ඩලය මගින් ලබා දෙන්නයි. මෙන්න මේ පිළිබඳවත් අවධානය අපි යොමු කරලා ඒ ඉන්න වග්ගඩ රෝගීන් නැවත වතාවක්
ඇමතිතුමනි තව විනාඩි 3ක් තියෙනවා.
අද වෙනකොට ප්‍රවර්ධනය වෙන එක නතර කරන්නට කියලා මම ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපේ ප්‍රදේශයෙන් තමයි මහවැලි ගඟ මුහුදට ගලා බහින්නේ. විශේෂයෙන්ම මහවැලි ගඟ ගලා බහින්නේ තිරුකුණාමලේ මූතුර් ආසනේ ගෙංගේ කියන ස්ථානයෙන්. මේකේ විශාල වැලි නිදි තියෙනවා. අපේ දිස්ත්‍රික්කයේ තමයි වැඩියෙන්ම වැලි නිෂ්පාදනය කරන්නේ පොළොන්නරුවට පස්සේ. ඉතින් මේකේ අපේ දිස්ත්‍රික්කයේ තියෙන සම්පත වෙනත් දිස්ත්‍රික් වලින් ඇවිල්ලා 161ක් තිබ්බ පර්මිට් ප්‍රමාණයට අද ගිය අවුරුද්දේ අද වෙනකොට පර්මිට් 5000ක් ලබා ගැනීම සඳහා වන සංරක්ෂණයෙන් නිකුත් කරලා තියෙන ෆෝම් කළ. ඉතින් මේ 5000 ආවොත් එම අපේ ප්‍රදේශයේ පාරවල් ටික ඉවරයි. කාපට් පාරවල්, ග්‍රාමීය පාරවල් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඉතින් විනාශ වුණොත් අපේ ඉන්න ගොවි ජනතාවට, ධීවර ජනතාවට එන සංචාරකයින්ට අපිට එහෙට යන්න එන්නට බැරුව අපිට විශාල වශයෙන් ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදු වුණා. මෙන්න මේවත් පාලනය කරලා පරිසරය ආරක්ෂා කරගෙන අපේ තියෙන අමාරුවෙන් හදාගත්තු මාර්ග ටික ආරක්ෂා කරගන්නට වැඩසටහනකුත් ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැතුව අපි මේවා අහක බලාගෙන හිටියොත් අපිටත් මේකට වග කියන්න වෙනවා. ඒ නිසා තමයි මම මෙයාට උත්තරීතර පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව සඳහන් කරන්නේ. මේවා පාලනයක් කරලා දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රමුඛස්ථානය දීලා අවශ්‍ය නම් දිස්ත්‍රික්කයෙන් පිට ඉන්න අනිත් ජනතාවටත් යම් කෝටා ප්‍රමාණයක් ලබා දිය යුතුයි. මම කියන්නේ හැමදයක්ම අපේ දිස්ත්‍රික්කයටම දෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි නීතිය ක්‍රියාත්මක කරනකොට අපේ දිස්ත්‍රික්කයට විතරක් ලංකාවේ දකුණේ වෙන දේවල් නැතුව අපේ දිස්ත්‍රික්කයට විතරයි නීතියේ පෙරක්තැන් වලින් අඩුපාඩු සිදු වෙන්නේ. දකුණේ බස් දුවන්නේ බස්සට මොනවද බලපත්‍ර අරගෙන, අපේ නැගෙනහිර පළාතේ දුවන්නේ බලපත්‍ර අරගෙන නැතුව. ඉතින් මෙන්න මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. දකුණේ වනජීවි කලාපවල ළඟවල් තියෙන තැන් වල වැලි ගන්න දෙන්නේ නැහැ. නමුත් නැගෙනහිර පළාතේ අපේ දිස්ත්‍රික්කයේ වනජීවි කලාප තුලින් ගිහිල්ලා වැලි ගන්න බලපත්‍ර දෙනවා, පස් ගන්න බලපත්‍ර දෙනවා. ඉතින් මේක මහා පුදුම කර්මයක්. ඒ කියන්නේ ලංකාවේ කොහොයක්වත් සිදු වෙන්නේ නැති දේ අපේ දිස්ත්‍රික්කේ වෙනවා. විශේෂයෙන්ම අවුරුදු 30ක් යුද්ධෙන් බැටකාලා, අවුරුදු 30ක් මිනිස්සුන්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙලා, අවුරුදු 30ක් මිනිස්සු ආබාධිත වෙලා වග්ගඩු රෝගෙන් පෙළෙන අපේ දිස්ත්‍රික්ක උතුරු නැගෙනහිර ඉන්න ජනතාවට වෙන හානිය අපි වහාම නතර කළ යුතුයි. එහෙම නැත්නම් මහජන නියෝජිතෙක් හැටියට අපිත් පාර්ලිමේන්තුවට තෝරාපත් කරන එවන ජනතාව අපිට සාප කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමති මේ රටේ උතුරු නැගෙනහිරට ස්ථාපිත කරන්න එපා. ඒ තියෙන නීතියේ අපිට අවුරුදු 30ක වෙච්ච අත්දැකීම් වලට අනුව කටයුතු කරන්න කියලා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරමින් මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව සභාපතිතුමාටත් එසියු දෙනාටමත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් එමත්තුමාටත් මාගේ කරුණු කෙරෙහි අවධානය යොමු කරලා අනාගතයේ මේ රටේ සංචාර කර්මාන්තය සහ ඔබතුමා යටතේ තිබෙන්නා වූ මෙම යාලංකා එහෙම නැත්නම් ආයතනය වැඩි දියුණුවලා රටේ ජනතාවට සේවයක් කරන්නට අවස්ථාව උදාවවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ටික
සංකලන
ස්තුතියි.